ආදරණීය දුවේ පුතේ, ඌවේ ගුරු ගෙදර ශිෂ්‍යත්ව පාඩමින් අද ඔබ හමුවන්නේ පරිසරය පාඩම සමග බණ්ඩාරවිල ශාන්ත ජෝසප් විද්‍යාලයේ චන්ද්‍රිකා උදයන්ති අමරතුංග ගුරුතුමිය. අපි එහෙමනම් ශිෂ්‍යත්වය පරිසරය පාඩම සමග එක්වෙමු.
අයිබෝවන් ආදරණීය පුංචි දුවේ පුතේ, ඔන්න අපි අදත් ඌව ගුරු ගෙදරේ පරිසරය පාඩමත් එක්ක එකතු වෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මෙච්චර කල් අපි ඔයගලන් පරිසරයේ තේමාවල දිගෙන ගත්ත විෂය කරුණු ගැන, ඒ තේමාවලදී ඔයගොල්ලෝ කරපු පරීක්ෂණ ගැන, විවිධ ක්‍රියාකාරකම් ගැන ගොඩාක් තොරතුරු කතා කරා. දැන් ඉතින් විභාගෙත් අත ළඟටම ඇවිල්ලානේ තියෙන්නේ. මේ කරපු පාඩම් වලින් අපේ අරමුණ උනේ අපේ දූල පුතාලට ළඟමෙන ශිෂ්‍යත්ව විභාගෙදී ලැබෙන දෙවැනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 30ට සම්පූර්ණ ලකුණු ලබා ගන්න එක තමයි. ඉතින් ඒ කතා කරපු පාඩම් වල දැනුම ආයෙත් එක තැනකට එකතු කරලා මතකේ අලුත් කරගන්න අවස්ථාවක් දෙන්න තමයි මම අද සූදානම් වෙන්නේ. ඉතින් එහෙනම් අපි සූදානම් වෙමු පරිසරයේ තේමා, විවිධ තේමා ආවරණය වෙන විදිහට සකස් කරගත්ත ප්‍රශ්න පත්‍රයකට අද උත්තර කියන්න. එතකොට කොහොමද මේක අපි කරන්නේ කියලා පුංචි දූල පුතාලා හිතයි. අහගෙන ඉන්නේ අපේ පැටව. ඉතින් අහගෙන ඉන්නකොට මම ප්‍රශ්න සහ උත්තර ඉදිරිපත් කරද්දී ඔයගලන්ට පුළුවන් නිවැරදි උත්තර, එහෙම නැත්නම් නිවැරදි පිළිතුරු එතනින් තෝරගන්න. ඉතින් නිවැරදි පිළිතුරු තෝරන්න යද්දී ඒ පාඩම් වලදී අපි කතා බහ කරපු දේවල්, දීලා තියෙන අනිත් උත්තර කොහොමද නොගැලපෙන්නේ, ඇයි ඒව අපි නොගැලපෙනවා කියලා ඉවත් කරන්නේ, මෙන්න මේ දේවල් ගැනත් අපි සාකච්ඡා කරමු. එහෙමනම් අපි බලමු මේ ප්‍රශ්න පත්‍රයේදී ඔයගලන්ට විවිධ තේමා ආවරණය වෙන විදිහට ලැබිලා තියෙන ප්‍රශ්න මොනවාද කියලා. අපේ දූල පුතාලා දන්නවා අපේ ශිෂ්‍යත් විභාගයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ මේ ප්‍රශ්න 30 සකස් වෙන්නේ තේමා 16කින්. සමහර තේමා වලින් ප්‍රශ්න එකක් හෝ දෙකක් එන්න පුළුවන්. ඉතින් මේ හැම එකක්ම ආවරණය වෙන විදිහට තමයි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 30 සකස් කරන්නේ. මේ ලකුණු 30 ලබා ගන්න එක ඇත්තටම ඉතාම පහසු දෙයක්. එහෙනම් අපි තවත් අවස්ථාවක් උදා කරගමු අද පාඩමෙනු. ඔගලන් ඉගෙනගත්ත දේවල්, ඔගලන්ගේ හිතේ දැන් තැන්පත් වෙලා තියෙන ඒ දැනුම් සම්භාරය ආපහු පොඩ්ඩක් අවුස්සලා ප්‍රශ්නවලට උත්තර තෝරන්නේ එක කොහොමද භාවිතා කරන්න කියන එක ගැන සාකච්ඡා කරන්න. හොඳයි, අපි යමු ප්‍රශ්න පත්‍රයට. මම පළවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. ඒත් එක්කම උත්තර තුනක් ඉදිරිපත් කරනවා මගේ දූල පුතාලා. ඒ වෙලාවෙම මම අහන ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද කියන එක තෝරගන්න ඕන. ඒත් එක්කම අපි නිවැරදි උත්තර සාකච්ඡා කරනවා. ඔන්න ඔයගලන්ට පුළුවන් තම තමන් මේ ඉදිරිපත් කරන ප්‍රශ්න පත්‍රයේ ලකුණු කීයක්, මේ ප්‍රශ්න ටිකට ලකුණු කීයක් ලබා ගන්නවද කියන එකත් ඔයගලන්ට සටහන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳයි, බලමු පළවෙනි ප්‍රශ්න මොකක්ද කියලා. මා ලබාගත් සැනසීම මගේ යහළුවන්ට බෙදා දෙන්න මට පුළුවන්. මා ලබාගත් සැනසීම මගේ යහළුවන්ට බෙදා දෙන්න මට පුළුවන්. මෙය සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ කුමන පියවරට අයත්ද? ශාරීරික ලිහිල් බව, උදානය, ප්‍රාර්ථනාව. ශාරීරික ලිහිල් බව, උදානය, ප්‍රාර්ථනාව. ඔන්න බලන්න මේ ප්‍රකාශයට අපිට ආයක්ෂරයක් යන්න වෙනවා. මා ලබාගත් සැනසීම මගේ යහළුවන්ට බෙදා දෙන්න මට පුළුවන්. ඔන්න දැන් මට මම කරපු දෙයක් නිසා මට යමක් කරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේක ශාරීරික ලිහිල් බවද? ශාරීරික ලිහිල් බවේදී කෙරෙන්නේ අපේ ශරීරයේ සියලු කොටස් ක්‍රමයෙන් ලිහිල් කරගන්න එකනේ. ඉතින් එහෙම අදහසක් මේ ප්‍රකාශයේ නැහැ. ඔන්න එහෙනම් අපිට පළවෙනි පිළිතුර ඉවත් කරන්න පුළුවන්. ඊළඟට බලමුකෝ උදානය. උදානය කියන්නේ මොකද්ද? උදානය කියන්නේ සතුටක්. සතුටක් විඳිනවා අපි අවසානයේදී. නේද? අපි බලමු ඊළඟ උත්තරේ ප්‍රාර්ථනාව. මෙතන ප්‍රාර්ථනාවක ස්වරූපයක් තියෙනවද? එහෙනම් අපි දුල පුතාලට ඔන්න ඉතාම පහසුවෙන් නොගැලපෙන උත්තර අයින් කරලා ගැලපෙන්නේ මෙන්න මේ උත්තරය කියලා තෝරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඇත්තටම මේ උදානයක්. සතුටක්. සතුට ප්‍රකාශ කිරීමක් තමයි මෙතනින් හැඟෙන්නේ. එහෙනම් උදානය කියන පියවරට අයත්, ඔයගොල්ලෝ දන්නවා සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ පියවර පහක් තියෙනවා. ශාරීරික ලිහිල් බව, මානසික ලිහිල් බව, අදිෂ්ඨානය, ප්‍රාර්ථනය, උදානය කියලා. ඔන්න පියවර පහ අනුපිළිවෙලින් කිව්වා. අපි පාඩම් වලදී කියලා දුන්න මතක ඇති අපේ පැටවුන්ට මේක මතක තියාගන්න අපි වාක්‍යයක් ඉගෙන ගත්ත නේද? ශාන්ත මාමා අන්න ප්‍රාකාරයේ උඩ කියලා නේද? ඒ වැකියේ මුල් අකුරු වලින් මේ පියවර පහේ ආරම්භය සටහන් කරගන්න පුළුවන්. එහෙමනම් ඔන්න මේ ප්‍රශ්නෙට පිළිතුර ඔගල තෝරගන්න ඇති. මා ලබාගත් සැනසීම මගේ අහලුවන්ට බෙදා දෙන්න මට පුළුවන්. මේ සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ උදාණයට අයත් වෙනවා. හරි. ඔන්න ලකුණක් ගත්ත දුල පුතාලට ඒ ලකුණ එකතු කරගන්න පුළුවන්. අපි යන් ඉස්සරහට මොනවද අපිට තව ලැබෙන ප්‍රශ්න කියලා බලන්න. දෙවෙනි ප්‍රශ්නය, අපිට ආවේනික වූ අපේ උරුමයක් වූ සටන් ක්‍රමයක්. අපට ආවේනික වූ අපේ උරුමයක් වූ සටන් ක්‍රමයකි. මල්ලව පොර, අංගම් පොර, චක්ගුඩු. ඉස්සෙල්ල බලන්න ඕන පැහැදිලිව ප්‍රශ්නෙන් මොකක්ද අහන්න කියලා. අපට ආවේනික කියලා දැක්ක ගමන්ම උත්තරේ තෝරන්න යනවද? එහෙම වුණොත් නම් වරදින්න පුළුවන්. අපට ආවේනික වූ අපේ උරුමයක් වූ සටන් ක්‍රමයක් ගැන තමා මෙතන අහන්නේ. මල්ලව පොර කියන එක අපිට ආවේනික නැහැනේ නේද? එතකොට අංගම් පොර? ඔව්, අන්න උත්තරේ තියෙනවා. අපට ආවේනික වූ අපේ උරුමයක් වූ සටන් ක්‍රමය තමයි අංගම් පොර. චක්ගුඩු කියන එක ඇයි අපි අයින් කරන්නේ? ඒක සටන් ක්‍රමයක් නොවන නිසා. එහෙමනම් අපට ආවේනික වූ අපේ උරුමයක් වූ සටන් ක්‍රමය තමයි අංගම් පොර. දෙවෙනි පිළිතුර තමයි එතෙන්දී අපි තෝරන්නේ. ඊළඟ ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නය, හස්ත කර්මාන්තයේ සඳහා යොදා නොගන්නා දෙයකි. ඔන්න මෙතනදී අපි හොඳට අවබෝධ කරගන්න ඕන තැන් දෙකක් තියෙනවා. එකක් හස්ත කර්මාන්ත කියන්නේ මොනවද කියලා දැනගන්න ඕන. අනිත් දේ තමයි පැන්සලකින් ඉරක් හරි අඳගන්න මෙන්න මේ වචනෙට නොගන්නා. ගන්නා නොගන්නා කියන එක පටලව ගන්නවා අපේ දරුවෝ හරියට. එහෙම වෙන්න හේතුව කියවීමේ අඩුපාඩු නේද? නොගන්නා කිව්වහම ඒ වචනේ ගැටින් ඉරක් ඇඳලා උත්තරේ හොයන්න. එතකොට වරදින්නේ නැහැ. එහෙනම් හස්ත කියන්නේ අතින්. අතින් සිදු කරන කර්මාන්ත. එතකොට මේකට යොදා නොගන්න දෙය. තල්කොළ, වේවැල්, ප්ලාස්ටික්. ඔව්, ඔයාලා උත්තරේ තෝරලා ඇති දුවේ පුතේ ප්ලාස්ටික් කියලා. ප්ලාස්ටික් කියන්නේ හස්ත කර්මාන්තයකින් නිෂ්පාදනය කරන දෙයක් නෙවෙයි නේද? තල්කොළ වලින් පුළුවන් විවිධ පැදුරු වියන්න, වට්ටි පෙට්ටි වියන්න, ඒ වගේම වේවැල්, පුටු, ගෘහ භාණ්ඩ නේද? ඒ වගේ දේවල් සකස් කරන හැබැයි ප්ලාස්ටික් කියන්නේ මැෂින් වලින් කර්මාන්ත ශාලාවල යන්ත්‍ර උපයෝගී කරගෙන නිෂ්පාදනය කරන දෙයක්. එහෙනම් ඔන්න අපි තුන්වෙනි ප්‍රශ්නටත් පිළිතුර තෝරගත්තා. හතරවෙනි ප්‍රශ්නේ මොකද්ද බලමු. අපේ රටට ආවේනික වූ ශාකයක්. ආවේනික කියන වචනයට අපි තව අර්ථයක් දෙනවා, ඒකදේශික. ඒකදේශික ශාක ගැන අපේ දුල පුතාලා පැලෑටි අගස්සල් පාඩමේ ඉගෙන ගත්තානේ. ඔන්න දැන් මේ මතකෙට යන්න. මෙතන තියෙන උත්තර තුන තේක්ක, රබර්, ගොඩපර. ඔව්, තෝරගත්ත නේද උත්තරේ? උත්තරේ තමයි ගොඩපර. ඔගොල්ලන් අහලා ඇති, සමහරු ඒක අම්මලා අපේ දූල පුතාලා දන්නේ නැති. ගොඩපර කියන්නේ බෙහෙතක් නේද? මොනකටද ගන්න මේ ගොඩපර? ඔව්, සමහර ඔය ගම්වල නැන්දල මාමලා අපේ අම්මලා තාත්තලා ඔගොල්ලන්ගේ ඔළුවේ අපි කියනවනේ ඉස්සොරි හැදෙනවා කියලා නේද? ඒ ඉස්සොරි හැදෙනකොට ඒවා අඩු කරගන්න, ඒක නැති කරගන්න යොදාගත් ඖෂධයක් විදිහට ගොඩපර ගන්න පුළුවන්. එහෙනම් ගොඩපර කියන්නේ අපට ආවේනික වූ ශාකයක්. ඒකදේශික ශාකයක්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඒ කියන්නේ පස්වෙනි ප්‍රශ්නේ. පෘෂ්ඨයක ඇලී සිටීම සඳහා විශේෂ පාද සහිත සතෙකි. ඔන්න අපාවට සතුන් පාඩමින් ඔන්න අපිට මේ ප්‍රශ්නේ දීලා තියෙනවා. පෘෂ්ඨයක් කියන්නේ කිසියම් මතු පිටක්. ඉතින් මේක කිව්වහම ඕගලන්ට මැවිලා පේනවා ඇති. මෙන්න මේ ඇලිලා ඉන්න විශේෂ පාද තියෙන සතෙක් ඉන්නවා. අපේ ගෙවල් වලදී ඕන තරම් දකින්න පුළුවන් නේද? කවුද මෙයා? කටුස්සා, හූනා, පූසා. කටුස්සා, හූනා, පූසා. කවුද? හූනා. බලන්න ඕගලන්ගේ බිත්තිවල හරි අගේට ඉන්න හැටි නේද? වැටෙන්නේ නැහැ. එයාගේ පාද හරි අමුතුයි. ඇඟිලි වලින් තදින් ඒ පෘෂ්ඨය අල්ලගෙන ඉන්නේ. එතකොට මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර තමයි හූනා. දැන් දූල පුතාලගේ ලකුණු පහක් එකතු වෙලා තියෙනවනේ මේ ප්‍රශ්න සියල්ල හරිනම්. ඊළඟට අපි යමු 6 වෙනි ප්‍රශ්නෙට. සිදුහත් කුමරුගේ අභිෂ්ක්‍රමණයේ ඇසුරෙන් සකස් වී ඇති සතෙකුගේ ගමන් විලාසය සහිත වන්නමකි. වන්නම් තියෙනවනේ මේකත් අපාවට සතුන් පාඩමින් අපිට ආව කොටසක්. සතුන්ගේ විවිධ ගමන් විලාස ඇසුරු කරගෙන වන්නම් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ අහන්නේ සිදුහත් කුමරුගේ අභිනිෂ්ක්‍රමණයේ ඇසුරෙන් සකස් වී ඇති සතෙකුගේ ගමන් විලාසය. අභිනිෂ්ක්‍රමණය කියන කාර්යය සිද්ධ වුණේ මොන සතෙක් එක්කද? ඔව්, අශ්වයා නේද? එහෙනම් අශ්වයාගේ ගමන් විලාසය ඇසුරෙන් නිර්මාණය වුණ වන්නම මොකක්ද කියලායි අහන්නේ. තුරඟා වන්නම, මුසල දිවන්නම ගජ ගාවන්නම. ඔව් අශ්වය කිව්වහම අපි දන්නවා අශ්වයාට තව සමානාර්ථ පදයක් තුරඟා. එහෙනම් තුරඟා වන්නම තමයි පිළිතුර. මුසලැඩි වන්නමෙන් කියන්නේ හාවෙකුගේ ගමන් විලාසය. එතකොට ගජගා වන්නමෙන් කියන්නේ ඇතෙකුගේ ගමන් විලාසය. නේද? තුරඟා වන්නම මතකද දුව ලකුතාලට? සත්වික් මහත් අදරලත් යොත් සිදත් කුමරු ගත් සිත්තෝ සත් පැවිදි අංගා. අනකරන චන්න එන කන්තකය අසුගෙනින් ගෙන එදින අසුගේ පිට නැංගා. ඒ සුරංගා වන්න මේ කවියක්. එන සිදුවත් කුමරුගේ අභිනිෂ්ක්‍රමණය ඇසුරෙන් සකස් වී ඇති සත්‍යකුගේ ගමන් විලාසය පෙන්වන වන්නම තමයි සුරංගා වන්න. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. මම හිතන්නේ අපිට දැන් තියෙන 7 වෙනි ප්‍රශ්නය. උණු වතුරට අත පිලිස්සුණු අය කළ යුතුයන්නේ. උණු වතුරට අත පිලිස්සෙන අය. නිවසේදී අපිට වෙන්න පුළුවන් ඔය අනතුරු. මොකද්ද අපි කරන්න ඕන? දන්තාලේ පාලේප කිරීම. වෛද්‍යවරයෙකු සොයා යාම. ගලා යන සේ ඇල් ජලය දැමීම. ඒ වෙලාවේ නේද ෂණිකව කරන්න පුළුවන් ප්‍රථමාධාරයයි මේ අහන්නේ. අපි දන්තාලේප ගගා ඉන්නවද? නැත්නම් වෛද්‍යවරයෙකු හොයාගෙන යනමද? තව පැය ගානක් පරක්කු වෙවි නෑ. ඒ වෙලාවෙ ෂණිකව කරන්න පුළුවන් ප්‍රථමාධාරය තමයි ගලා යනසේ ඇල් ජලය දැමීම. අර පිලිස්සුණු ගතිය දැවිල්ල ගතිය ගලා යන විදිහට ඇල් ජලය දැම්මහම අපෙන් ඈත් වෙනවා. ඒක සහනයක් වෙනවා. එහෙනම් 3 වෙනි පිළිතුර තමයි අපි නිවැරදි පිළිතුර විදිහට තෝරන්නේ. හොඳයි. ඊළඟට බලමු ඒ ආරක්ෂාව හා පරිස්සම කියන තේමාවෙන් දුලපුතාලට ලැබුණු ප්‍රශ්නයක්. 8 වෙනි ප්‍රශ්නය. ළමයින්ට සිදුවන හිංසා පිළිබඳ දැනුම් දිය යුතු අංකය වන්නේ. අපේ විවිධ අවශ්‍යතාවලට විවිධ සේවා ලබා ගන්න අංක හඳුන්වලා දීලා තියෙනවනේ නේද? ඉතින් මෙන්න මේ පුංචි ආලද සිදුවන මොකක් හෝ අකටයුත්තක් කුමක් හෝ හානියක් ගැන දන්වන්න නම් ඔබල දැනගෙන ඉන්න ඕන මෙන්න මේ අංකය. මොකද්ද බලමු. 19:29 19:99 1:18. ඔව් දුල පුතාලා දන්නව නේද? මං හිතනවා මට ඇහෙනවා පිළිතුරු දෙනවා. 19:29 කියන දුර මේ විශේෂ අංකයට ඔගොල්ලෝ දැනුම් දෙන්න ඕනේ. ඊළඟට 9 වෙනි ප්‍රශ්නය. සතුන්ගෙන් ශාකවලට සිදුවන අයහපතකි. අයහපතකි කියන වචනේ හොඳට බලලා මොකක්ද අහන්නේ කියන එක තේරුම් ගන්න. අයහපත තමයි සතුන්ගෙන් ශාකවලට සිදුවන අයහපත. පරාග පෝෂණයට උදව් වීම, බීජ ව්‍යාප්තිය, ශාකවල මල් හා ගෙඩි කා දැමීම. මේක දෙකක් යහපත් දේවල් නේද? යල කරන අයහපත් දෙයක්. ඒගොල්ලන්ගෙන් වෙන හානියක් තියෙන මොකක්ද? ශාකවල මල් හා ගෙඩි කා දැමීම. ඒකකින් අපේ ගෙවතුවල ඕන තරම් සිද්ධ වෙනවනේ නේද? ඒගොල්ලන්ට ආහාර ඕන තමයි. හැබැයි ඉතින් මේගොල්ලෝ මල් ගෙඩි කා දැම්මහම පළදා අඩු වෙනවා. අපිට ප්‍රයෝජනෙට ගන්න තියෙන ඵල ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේ අවාසි සිද්ධ වෙනවා. ඊළඟට 10 වෙනි ප්‍රශ්නය බලමු. සත්වයුෂ ආහාරයට ගන්නා සතිකුවන්නේ. සත්වයුෂ මේ සතුන්ගේ ශරීරයේ තියෙනවනේ නේද? අපේ ශරීරයේ අපේ තියෙන දියරය මොකද්ද? රුධිරයනේ. අන්න ඒ වගේ සතුන්ගෙත් තියෙනවා මේ යුෂ. සත්වයුෂ මේවා ආහාරයට අරන් ජීවත් වෙන සතෙක් ඉන්නවා. දුරපතන දැකලා තියෙනවද? මතක් කරගන්නකො. මකුළු දැලක් ආසන්නේ පැටලිච්චේ. මකුළු දැලේ පැටලිච්ච පුංචි සත්තු ඉන්නවා නේද? ඒගොල්ලන්ගේ ශරීර කොටස් බිම වැටිලා තියෙන්න පුළුවන්. ඉතින් මේක කරන්නේ කවුද ඇත්තටම? ඔව් මකුළුවා නේද? මකුළුවා ගෙම්බා කටුස්සා. මකුළුවා තමයි සත්වයුෂ ආහාරයට ගන්න සතා. ඊළඟට 11 වෙනි ප්‍රශ්නය. පහත නම් සඳහන් මත්ස්‍යයන්ගේ කරදියෙහි වාසය කරන මත්ස්‍යා වන්නේ. කරදිය ජලයේ පාඩමේදී අපි කතා කරනවනේ කරදිය සහ මිරිදිය කියලා. සතුන්ගේ පාඩමේදී මේක සතු ජීවත් වෙන තැන් අනුව අපි කතා කරන දෙයක් නේද? පාඩම් කීපයක මිශ්‍රණයකින් ඔන්න මේ ප්‍රශ්නේ අපිට අහනවා. කවුද මේ කරදිය? කරදිය කියන්නේ මොන වතුරද? ඔව් ලවණ මිශ්‍ර ජලය. අපි කියන්නේ කෙටියෙන් කිව්වහම මුහුදු වතුර නේද? කරදිය කියන්නේ මුහුදු වතුර. එහෙනම් මුහුදු වතුර තුල ජීවත් වෙන වාසය කරන මත්ස්‍යා කවුද? හුරුල්ලා, ලූලා, තෙප්පිලියා. ඔව් අපි ගිවන්වලටත් ආහාරයට අරගෙන එනවා මෙයාලා නේද? මුහුදු මාළුවෙක්. කවුද? හුරුල්ලා. එහෙනම් 11 වෙනි ප්‍රශ්නයේදී නිවැරදි පිළිතුර වෙන්නේ හුරුල්ලා. අපි යමු ඊළඟට 12 වෙනි ප්‍රශ්නය. ආක්‍රමණශීලී චර්යාවක් දක්වන අයෙකුට ප්‍රතිචාර දැක්විය යුතු හොඳම ආකාරය. එන්න මිනිස් හැසිරීම පාඩමේ. අපේ මිනිස්සු තුළ අපි තුළ විවිධ හැසිරීම් චර්යා රටා තියෙනවනේ. ඉතින් සමහරු ආක්‍රමණශීලීව හැසිරෙනවා. සමහරු බොහොම යටහත් චර්යා අනුගමනය කරනවා. සමහරු කාටවත් හිරිහැරයක් නොවන විදිහට සහනශීලීව හැසිරෙනවා විවිධ අවස්ථාවලදී. ඉතින් මෙතන අහන්නේ ආක්‍රමණශීලී චර්යා දක්වන අයෙකුට ප්‍රතිචාර දැක්විය යුතු හොඳම ආකාරය. ගහ ගන්න බැන ගන්න එන අය ඉන්නවනේ නේද? ඒගොල්ලන්ට කොහොමද අපි ප්‍රතිචාර දක්වන්න ඕනේ? ඒගොල්ලන් ඒ අවස්ථාවේදී අපි කොහොමද ක්‍රියා කරන්න ඕන කියන එකයි මේ අහන්නේ. බලමු. ආක්‍රමණශීලී චර්යාවකින්, යටහත් චර්යාවකින්, සහනශීලී චර්යාවකින් අපිත් එක්ක ගහ ගන්න බැන ගන්න එන කෙනෙකුට අපි ඒ විදිහටම ප්‍රතිචාර දක්වනවද? අපි ගහනවා බනිනවා. එන්න එතකොට ඒක ආක්‍රමණශීලී. යටහත් චර්යාවෙන් ඔහේ ඉවසගෙන ඉන්නවා. අපිට ගහලා ගියත් බැනලා ගියත් ඩොක්කා කැනලා ගියත් ඔහේ අපි ඉන්නවා ඔළුව නමාගෙන. ඒක යටහත් චර්යා. ඊළඟට සහනශීලී. ඒක එයාට පහදලා දීලා තේරුම් කරලා දීලා මේ ආක්‍රමණශීලී චර්යාව පාලනය කරන්න අපි යොමු වෙනවද? ඔව්, තුන්වෙනි පිළිතුර නේද? ආක්‍රමණශීලී කෙනෙකුට අපිට දෙන්න තියෙන හොඳම ප්‍රතිචාරය තමයි අපි සහනශීලී වෙන්න ඕන. එහෙම වුණාම තමයි එතන ගැටුමක් ඇති නොවෙන්නේ. ගැටුම් निराකරණය වෙනවා නේද? සමහරුත් එක්ක මේ විදිහට කරන්න බැරි අවස්ථාවල් තියෙනවා තමයි. හැබැයි අපි උත්සාහ කරන්න ඕන ආක්‍රමණශීලී චර්යාව දක්වන කෙනෙක් පාලනය කරගන්න නම් අපි සහනශීලී චර්යාවකින් ප්‍රතිචාර දක්වන්න ඕන. එහෙනම් 12 වෙනි ප්‍රශ්නයේ 3 වෙනි පිළිතුර දුලපුතලක් තෝරගන්න ඇති. අපි 13 වෙනි ප්‍රශ්නයට යමු. කාල සටහනකට අනුව කටයුතු කිරීමෙන් ඇතිවන යහපත් ප්‍රතිඵලයක් නොවන්නේ මින් කුමක්ද? ඔන්න ආයි තිරිගහ ගන්න ඕන වචනයක් හම්බ වුණා. නොවන්නේ මොකක්ද කියලා අහනවා. ආපහු ප්‍රශ්නෙට යමු. සමහර විට මේ පළවෙනි වතාවේ කියෙව්වම මේක තේරෙන්නේ නැහැ. දෙවෙනි වතාවෙත් එච්චර අවබෝධ නොවෙන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නේ තුන් වතාවක්වත් කියවන්නේ. මේකට අපිට කාලය තියෙනවා. හරි, බලමු අපි. කාල සටහනකට අනුව කටයුතු කිරීමෙන් ඇතිවන යහපත් ප්‍රතිඵලයක් නොවන්නේ. අපි කාලසටහනකට අනුව වැඩ කරාම අපිට ඇතිවන යහපත් ප්‍රතිඵලයක් නොවන්නේ මොකද්ද කියලා අහන. කාලය හොඳින් කළමනාකරණය වීම, වරින් වර කාලය අපතේ යාම, වැඩ කටයුතු අතපසු නොවීම. ඔන්න කාලසටහනකට අනුව වැඩ කරන අපේ පුංචි දූල පුතාලා මොකක්ද කියලා දැනටම උත්තරේ තෝරලා ඇති. කාලය හොඳින් කළමනාකරණය වීම වෙනවලු. ඔව් නේද? නාස්ති වෙන්නෙත් නැහැ. අපේ වැඩවලට කාලේ මදි කියලා කියන්නෙත් නැහැ අපි. කාලසටහන අනුව ක්‍රියාත්මක වෙනවා නම් වරින් වර කාලේ අපතේ යාම. එහෙම වෙනවද? ඇයි එහෙම වෙන්නේ? අපි කාලසටහනකට අනුව ක්‍රියා කරනවා නම් අපි දන්නවා අපි ඒ දවස හෝ අපේ වැඩසටහන කොහොමද සැලසුම් කරගන්නේ කියලා. එතකොට නාස්ති වීමක් සිද්ධ වෙනවද? නැහැ. නාස්ති වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි මොකද්ද මේ ප්‍රතිඵලයක් නොවන්නේ කියන එකට තෝරන්නේ? වරින් වර කාලේ අපතේ යාම කියන දෙවෙනි පිළිතුර. තුන්වෙනි එකත් බලමු. වැඩ කටයුතු අතපසු නොවීම. ඔව්, අතපසු වෙන්නේ. අයියෝ මට ඒක කරන්න බැරි වුණානේ. මට අද සිංහල පාඩම් කරගන්න බැරි වුණානේ නේද? හෙට ඉස්කෝලේට යනකොට අනේ පැවරුම කරගන්න බැරි වුණානේ කියලා යන්න සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඒක අතපසු නොවීම කියන එක හොඳ ප්‍රතිඵලයක් නේද? අපි බලමු 14 වෙනි ප්‍රශ්නය. පැරණි ග්‍රාමීය ජන ජීවිතයේ තිබූ ලක්ෂණයක් නොවේ. අපි නාගරික ජීවිතයයි ග්‍රාමීය ජන ජීවිතයයි ගැන කතා කරනවා. මෙන්න මේ කතා කරනකොට පැරණි ග්‍රාමීය ජන ජීවිතයේ තිබූ ලක්ෂණයක් නොවන්නේ කුමක්ද කියලා අපි කතා කළා. බලමු. සරල බව, සුන්දර බව, සංකීර්ණ බව. මේ වචන කියනවනේ නේද? වර්තමාන ජීවන රටාව, එහෙම නැත්නම් නාගරික ජීවන රටාව ඇත්තටම හරිම සංකීර්ණයි. මේ කාලේ වෙනදටත් වඩා අපේ දූල පුතාලට වගේම ඔබලගේ වැඩිහිටියන්ට අම්මලා තාත්තලාට දැනෙනවා ඇති නාගරික ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට මොනතරම් සංකීර්ණ වෙලාද කියලා ජීවිතේ. හැබැයි ග්‍රාමීය ජීවිතේ, පැරණි ග්‍රාමීය ජන ජීවිතේ තුල මේ ලක්ෂණ ඉතාම හොඳින් තිබුණා. සරලයි, සුන්දරයි මේවා තිබුණා. එහෙනම් තිබුණ නැති දේ තමයි සංකීර්ණ බව. ඒගොල්ලන්ගේ ජීවිතේ සංකීර්ණ නැහැ. දැනට උනත් ග්‍රාමීය ජීවත් වෙන ජනතාවට දැනට වර්තමානයේ මේ සමාජයේ මුහුණ දෙන ප්‍රශ්නත් එක්ක නාගරික ජනතාවට තරම් සංකීර්ණ බවක් දැනෙන්නේ නෑ නේද? ගම්වල ජීවත් වෙන අපේ දූල පුතාලා මේ අත්දැකීම ලබනවා ඇති. එහෙනම් පැරණි ග්‍රාමීය ජන ජීවිතයේ තිබූ ලක්ෂණයක් නොවන්නේ සංකීර්ණ බව. 15 වෙනි ප්‍රශ්නය. වකුගඩුව ආශ්‍රිත රෝග හට ගැනීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ. එහෙනම් මේකත් රටේ කතාබහට ලක් වෙන දෙයක් නේද? වකුගඩුව ආශ්‍රිත රෝග හට ගැනීමට බලපාන ප්‍රධාන සාධකය අක්‍රමවත් ආහාර රටාව, අපිරිසිදු ආහාර ගැනීම, අපවිත්‍ර වූ පානීය ජලය. අපේ අනුරාධපුර පොළොන්නරු ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව බොහොමයක් දෙනා මේ වකුගඩුව ආශ්‍රිත රෝගවලින් පීඩා විඳිනවා. ඇත්තටම මොකද්ද මේ හේතුව වෙලා තියෙන්නේ? අපි කාබනික වගාවන් ගැන කතා කරන්නේත් මෙන්න මේ කියන ගැටලු වලින් ටිකක් අපිට ඈත් වෙන්න පුළුවන් වෙයි කියන විශ්වාසයෙන් නේද? ඇත්තටම මේකට ප්‍රධාන සාධකය තමයි අපවිත්‍ර වූ පානීය ජලය. අපි බොන වතුරට වස විස එකතු වීමෙන් තමයි මේ වකුගඩු රෝග අපිට බහුල වෙලා තියෙන්නේ අද වෙනකොට. එහෙනම් 3 වෙනි පිළිතුර 15 වෙනි ප්‍රශ්නයට. 16 වෙනි ප්‍රශ්නය. මුසල දිවන්නම මගින් ප්‍රකාශ කරන ගමන් විලාසයත් සත්‍යවන්නේ. ඔය දැන් අපි ඉස්සෙල්ලා කතා කරානේ නේද? එහෙනම් මුසල දිවන්නමෙන් කාගේ ගමන් විලාසයද ප්‍රකාශ වෙන්නේ? ඇතා මොනරාහාවා. ඔව් ඇතාගෙන් අපි කිව්වා ගජගාවන්නම කියලා. මොනරගෙන් මයුරාවන්නම. එහෙනම් මුසල දිවන්නම හාවාගේ ගමන් විලාසය තමයි නිරූපණය වෙන්නේ. හරි? ඊළඟට 17 වෙනි ප්‍රශ්නය. හැඳුනුම් පතක් අස්ථානගත වූ වහාම කළ යුත්තේ අපේ ජාතික හැඳුනුම් පත අපේ අනන්‍යතාවය ඔප්පු කරන්න තියෙන මේ ලියවිල්ල නේද? මේ හැඳුනුම් පත නැති වෙලා කොහේ හරි වැටිලා අපි දන්නේ නැහැ. කාටද මේක ඉක්මනින්ම ගිහින් කියන්න ඕනේ? ප්‍රාදේශ ලේකම්තුමාට දැන්වීම, පොලිසිය පැමිණිල්ලක් දැමීම, ග්‍රාම නිලධාරීවරයාට දැන්වීම. අනිවාර්යෙන් මෙහෙම සිද්ධියක් සිදු වුණහම මතක තියාගන්න දූල පුතාලා අනාගතේටත් දූල පුතාලගේ පවුලේ අනිත් අයටත් කියලා දෙන්න. අපි පළවෙනියටම කරන්න ඕන පොලිසියේ පැමිණිල්ලක් දාන එක. මොකද අපේ හැඳුනුම් පත වැටිච්ච තැනකදී කුමක් හෝ අපරාධයක් නේද, වංචාවක්, දූෂණයක්, මොනවා හරි ක්‍රියාවක් සිද්ධ වෙලා තිබිලා ඒ තැනකින් අපේ හැඳුනුම් පත හම්බ වුණොත් මොකද වෙන්නේ? අපි දන්නේම නැතුව වැරදිකාරයෙක් වෙනවා. ඉතින් එහෙම නොවෙන්න නම් අපි පොලිසියට ගිහිල්ලා මේ වහාම පැමිණිල්ලක් කරලා තිබුණොත් මොකද වෙන්නේ? අපේ ගැලවුමට ඒක සාක්ෂියක් වෙනවා. එහෙනම් කාටත් කලින් පොලිසිය පැමිණිල්ලක් දාලා ඊට පස්සේ ඒක හොයන කටයුතු සහ නැවත සකස් කරගන්න කටයුතු වලට යොමු වෙන්න ඕන. නැවත සකස් කරගන්න යන්න නම් ග්‍රාම නිලධාරීවරයාට සම්බන්ධ වෙන්න ඕන. ඒ හරහා ප්‍රාදේශ ලේකම්තුමා ඒවට අත්සන් කරනවා නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා අපිට නව හැඳුනුම් පතක් නිකුත් කරනවා. එහෙමනම් 18 වෙනි ප්‍රශ්නේ මොකද්ද බලමු. සේසත් මිටක දැකිය හැකි පැරණි මෝස්තර ක්‍රමය වන්නේ. සේසත්වල දකින්න පුළුවන් පැරණි මෝස්තර ක්‍රමයක්. අපි විවිධ මූර්ති කැටයම් කලා නිර්මාණ ගැන කතා කරානේ, අපිට ආවේනික කලා නිර්මාණ. එහෙනම් මේ සේසත් කියනව ඔයගොල්ලෝ දන්නවා. සේසත් දැකලා තියෙනවද දුල පුතාලා? උපන්සල් විහාරස්ථානවල තියෙනවා. සමහර දැකලා තියෙන අවමංගල්‍ය අවස්ථාවල භාවිතා කරනවා. සේසත් පෙරහැරවල් වල භාවිතා කරනවා. ඉතින් මේ සේසත් වල දකින්න පුළුවන් පැරණි මෝස්තර ක්‍රමේ තමයි මොකක්ද බලමු පිළිතුරු තුන දීලා තියෙන්නේ. මූර්ති ලාක්ෂා කැටයම්. ඔව් ලාක්ෂා කියන මෝස්තර ක්‍රමයයි භාවිතා කරලා තියෙන්නේ සේසත් නිර්මාණයේදී. 19 වෙනි ප්‍රශ්නය. හිරු එලියෙන් ගත හැකි ප්‍රයෝජනයක් නොවේ. අපි දන්නවා ඉතාම ප්‍රබල බලශක්තියක් තමයි හිරු එළිය. ස්වභාවික බලශක්තිය. මෙන්න මේ හිරු එලියෙන් ගත හැකි ප්‍රයෝජනයක් නොවේ. එතනත් නොවේ කියන වචනය හරිම වැදගත්. හොඳට බලලා උත්තර තෝරන්න. ලේවායන්හි ලුණු මිදවීම, විදුලිය නිෂ්පාදනය, අයිස් මිදවීම. ඉතින් මට මතක් වෙනවා ලූල පුතාලගේ අපි මේ පාඩම් කලින් වතාවේදී සාකච්ඡා කරද්දී මේ දේවල් ගැන අපි වෙනමම සාකච්ඡා කරා. ලූල පුතාලටත් මතක් වෙනවා ඇති අහුම්කන් දුන්නා නම් ඕගොල්ලෝ පහුගිය පාඩම් වලට ඔන්න මේ ගැන ටීචර් කියලා දුන්නනේ කියලා නේද? එහෙනම් හිරු එළියෙන් ගන්න ගත හැකි ප්‍රයෝජනයක් නොවන්නේ මොකක්ද? අයිස් මිදවීම. අයිස් මුදවන්න පුළුවන් හිරු එළියෙන්. අයිස් මොකද වෙන්නේ හිරු එළියත් එක්ක? ඉක්මනින්ම දිය වෙනවා. ලේවායන් හිලුණු මිදවීම කරනවා හිරු එළියෙන්. විදුලිය නිෂ්පාදනය කරනවා නේද? එහෙනම් අයිස් මිදවීම කියන කාර්යය කරන්න බෑ. 20 වෙනි ප්‍රශ්නය. ලෝහ වර්ගවලින් විවිධ දේ නිර්මාණය කිරීමේදී එම ලෝහ උණු කිරීම සඳහා යොදා ගන්නා භාජනය හඳුන්වන නම වන්නේ. මොන මේක විශේෂ උපකරණයක්. ලෝහ වර්ග උණු කරන්න මෙන්න මේ භාජනය දාලා තමයි පහසු කරගන්නේ කාර්ය, ලෝහ වර්ග උණු කිරීමේ කාර්ය. උත්තර තුනක් දීලා තියෙනවා. සෙම්බුව, හෙප්පුව, කෝව. සමහරු නම් හිතනවා ඇති අනේ අපි මේ වචන අහලවත් නැහැනේ කියලා. එහෙම වෙන්න බෑ නේද? අපේ ජන ජීවිතේ අපේ ව්‍යවහාරේ භාවිතා කරපු වචන, භාවිතා කරපු උපකරණ මේ සෙම්බුව. ගෙවල් වල සෙම්බුවක් තියෙන්න ඕන. ඔයගලන්ට මතක් වෙනවා ඇති. මතක් කරගන්නකෝ, පන්සලට යනකොට අපි පැන් කලයක් අරගෙන යනවා ගොඩක් වෙලාවට. සෙම්බුවක දාලා ගෙදරින් සකස් කරන් යනකොට නේද? දැන් නම් විවිධ ලෝහ වලින්, ප්ලාස්ටික් වලින් මේ සෙම්බුව දකින්න පුළුවන්. පන්සලේ ගියත් ඔයගලන්ට මේක දකින්න පුළුවන්. සෙම්බුව කියන්නේ අන්නේ පැන් කලයක් සකස් කරගෙන යන, පැන් දමාගෙන යන සකස් කරගත්ත භාජනයක්. ඊළඟට හෙප්පුව කියන්නේ මොකද්ද? ඔව්, හෙප්පුවට තව නමක් කියනවා. අපි කියන්නේ ඉලක් තට්ටුව, නැත්නම් බුලත් තට්ටුව, බුලත් හෙප්පුව නේද? එතකොට එහෙනම් ඒ දෙකේ දාලා ලෝහ උණු කරනවද? නෑ. එහෙනම් අනිවාර්යයෙන්ම ලෝහ උණු කරන්න භාවිතා කරන්නේ මොකද්ද? කෝව කියන උපකරණය. කෝවි දාලා තමයි ලෝහ උණු කරගන්නේ. කෝවකවත් දාලා මකා ගන්න බෑ කියන්නේ සමහර දේවල් නේද? හරි. එහෙමනම් අපි යන් 21 වෙනි ප්‍රශ්නයට. බට්ටා තැනීමේ ක්‍රීඩාවේදී විදුලේ අඳින කොටු සැලැස්මේ ඇති කොටු ගණන. බට්ටා පැනපු නැති කෙනෙක් නැති වෙතිනේ. විශේෂයෙන් අපේ දූල පුතාලට මේක මීට කලින් මේ ක්‍රීඩාවන් මගහැරලා තිබුණා, අමතක වෙලා තිබුණා. දැන් පහේ පන්තියේ ඉන්න පැටවුන්ට නම් අනිවාර්යයෙන්ම මේක මතක් වෙන්න ඕන. මොකද මේක පාඩමකට ඇතුළත් කරලා තියෙනවා. ඔයගොල්ලෝ මේක මේ සෙල්ලම මේ ක්‍රීඩාව ඉස්කෝලේදී අනිවාර්යයෙන්ම කරලා තියෙනවා. එහෙනම් බට්ටා පැනීමේ ක්‍රීඩාවේදී මිදුලේ අඳින කොටු සැලැස්මේ ඇති කොටු ගණන තමයි කොටු 8ක් නේද? කොටු 8ක්. ශ්‍රී ලංකාවට 22 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවට ආවේනික ශීරපායි සත්වයෙක් වන්නේ. ඒ තුනේ ඒකදේශික සතෙක් ගැන කියන්නේ. ශ්‍රී ලංකාවට ආවේනික ශීරපායි. කවුද ශීරපායි සත්තු කියන්නේ? ශීරපායි කියන්නේ කිරිබී වැඩෙන සතු. කිරිබී වැඩෙන සතෙක් මොකේද කියලා අහනවා. හැබැයි ශ්‍රී ලංකාවට ආවේනික වෙන්න ඕන. හික්මියා, පලා පොළඟා, කැහිබෙල්ලා. හික්මියා, පලා පොළඟා, කැහිබෙල්ලා. ශීරපායි කියන එකත් එක්ක අනිවාර්යයෙන්ම අපිට තෝරන්න වෙන්නේ කාවද? හික්මියා. පලාපොළඟා ශීරපායිද? කැහිබෙල්ලා කියන්නේ ශීරපායිද? නෑ නේද? කැහිබෙල්ලා කියන්නේ පක්ෂියෙක්, පලාපොළඟා කියන්නේ උරගයෙක්. එහෙනම් අනිවාර්යයෙන් ශීරපායි සත්‍යය තමයි හික්මියා. 23 වෙනි ප්‍රශ්නය. මාලිමාවක දිශාව දක්වන කොටස සාදා ඇති ද්‍රව්‍ය වන්නේ. මාලිමාවක් කිව්ව ගමන්ම මතක් වෙනවා දිශාව හොයාගන්න අපිට උදව් වෙන උපකරණේ. මේ දිශාව හොයාගන්න උදව් වෙන මාලිමාව තුළ ඇතුළත් වෙන කොටස තමයි, ඒ ද්‍රව්‍ය තමයි මොනවාද? පිත්තල තඹ කාන්දම්. ඔව්, ඒක සැකයක් නැහැ. පිළිතුර මොකක්ද? කාන්දම්. ඊළඟට 24 වෙනි ප්‍රශ්නය. විදුලි කෝෂයක දැකිය හැකි කොටසක් වන්නේ. ඔන්න පටලව ගන්න එපා. විදුලි කෝෂයක්. එහෙම නැත්නම් අපි කියනවා වියලි කෝෂයක්. තවත් විදිහක් බැටරියක් නේද? දන්න භාෂාව, ඕගොල්ලන්ට හුරු භාෂාව. හැබැයි මතක තියාගන්න මේ වියලි කෝෂය, විදුලි කෝෂය කියන ඒවා කෝෂයක් මේ. බල්බයක් එහෙම නෙමෙයි අහන්නේ. ඊයමගය, ලෝහ කුළු ඇස්ම, සූත්‍රිකාව. ඕනේ දැන් කෙනෙකුට පැටලෙන්න පුළුවන් මෙතන විදුලි බල්බයයි විදුලි කෝෂයයි. ටෝච් බල්බේ මතක ඇතිනේ. ටෝච් බල්බේ මත විදුලි බල්බේ. ඒකේ තියෙන කොටස් දෙකක් තමයි ඊයමගය සහ සූත්‍රිකාව නේද? එහෙනම් විදුලි කෝෂයේ අනිවාර්යයෙන්ම තියෙන මොකක්ද? ලෝහ කුළු ඇස්ම ආවරණය කරලා තියෙනවා. ඒ ආවරණය ඔගලන් බලන්න, මතු පිට සහ පතුල ලෝහ කුළු ඇස්මකින් තමයි ආවරණය කරලා තියෙන්නේ. මොකද ඒ කොටස් හරහා විදුලිය ගමන් කරන්න පුළුවන් විදිහටයි සකස් කරලා තියෙන්නේ. අපි යමු 25 වෙනි ප්‍රශ්නයට. එක්වරක් පමණක් මල් හටගන්නා ශාක පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. එක්වරක් පමණක් වසරේ විවිධ කාලවල මල් පිපෙනේවා තියෙනවා. වසර පුරාම මල් පිපෙනේවා තියෙනවා. මේ සමහර මේ කියන ප්‍රශ්නයේදී එක සැරයයි මලක් පිපෙන්නේ. එහෙනම් ඉතින් පළ දරන්නේ එක වතාවයි. ඉතින් ඒ විදිහට පිළිතුර අඩංගු මොකේද කියලා අහනවා. කීවෙනි පිළිතුර දහනවා? මේ විදිහට ශාක එක්වරක් පමණක් මල් හට ගන්නා ශාක පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න කියලා අපි බලමු. දීලා තියෙන පිළිතුරු පළවෙනි පිළිතුර දෙනවා අන්නාසි කෙසෙල් උක්. අන්නාසි තේක්ක පොල්. කෙසෙල් අන්නාසි ඇහැල. අපි දන්නවනේ අනිවාර්යයෙන්ම කෙසෙල් ගහේ නම් එකවරයිනේ ඵල දරන්නේ නේද? කෙසෙල් කෙනක් හොඳට පැහුනහම අපි ගහ කපලම කෙසෙල් කෙන අයින් කර ගන්නවා. ඒතර බලන්න අන්නාසි. අන්නාසි වලත් එහෙම තමයි. එක්වරක් පමණයි මල් හටගන්නේ. නේද? ඊට පස්සේ ඒකේ තියෙන අර මොටේයන් කඩලා අපිට තව පැල ලබාගෙන ඒ වගේ ආපහු මල් ලබාගෙන මේ ඵල ලබා ගන්න පුළුවන්. එතකොට උක් උක් ගස් කාලා තියෙනවද ඔයගොල්ලෝ? සීනි නැත උක් පැණි නේද? සීනි නිෂ්පාදනයට ගන්න උක් ගස් කවපු අය දන්නවා අපි උක් ගහ කපලා තමයි කන්න ගන්න. එතකොට එතන ආයේ ඒ රිකිල්ලකින් අලුතෙන් පැලයක් එන්න පුළුවන්. හැබැයි ඊළඟට දැන් මාසයකින් මේ මාසෙ කපලා තව මාස දෙක තුනකින් ඵල දරන්නේ නැහැ. එහෙනම් අපි පිළිතුර තෝරන්නේ මොනවද? අන්නාසි, කෙසෙල්, උක් කියන වගේ එක්වරක් පමණයි මල් හටගන්නේ. හොඳයි. ඊළඟට අපි යමු 26 වෙනි ප්‍රශ්නයට. බීජ රාශියක් අඩංගු වී ඇති ඵලයක් නොවේ. මෙතෙන්දිත් නොයන්න පේන්න ඕන. නේද? නොවේ කියලානේ අහන්නේ. එහෙනම් අපි වේ කියලා තියෙන එකක් තෝරන්නේ නැහැ. බීජ රාශියක් අඩංගු වී ඇති ඵලයක් නොවේ. එහෙනම් ඉතින් අහන්නේ අනිත් පැත්තේ බීජ එකක් තියෙන එකක් වෙන්න ඕනනේ. අපි බලමු. පේර, අලිගැට පේර, කොමඩු. පේරවල බීජ එකයිද? නැහැ. රාශියක් තියෙනවා. එතකොට අලිගැට පේරවල? අලිගැට පේරවල තියෙන්නේ බීජ එකයි. කොමඩු? කොමඩු වලත් කළු පාට බීජ රාශියක් තියෙනවා. එහෙනම් බීජ රාශියක් අඩංගු වී ඇති ඵලයක් නොවන්නේ අලිගැට පේර. 27 වෙනි ප්‍රශ්නේ. අල වර්ගවල බහුලව අඩංගු වන පෝෂ්‍ය පදාර්ථේ වන්නේ. අනිවාර්යෙන්ම ආහාර පාඩම සම්බන්ධ ප්‍රශ්න දෙකක් තුනක් හැම අවුද්දකමගේ ශිෂ්‍යත්වයට ඇවිත් තියෙනවා. ඉතින් දුවේ පුතේ මෙසරේ අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න ඕගොල්ලෝ. අල වර්ගවල බහුලව අඩංගු වන පෝෂ්‍ය පදාර්ථ අපි දන්නවා ආහාර කාණ්ඩ තුනකට බෙදෙනවන ප්‍රධාන වශයෙන් ශක්තිජනක ආහාර, වර්ධක ආහාර, ආරක්ෂක ආහාර. ශක්තිජනක ආහාරවල කාබෝහයිඩ්‍රේට් එහෙම නැත්නම් පිෂ්ඨය අඩංගුයි. වර්ධක ආහාරවල ප්‍රෝටීන් අඩංගුයි. ආරක්ෂක ආහාරවල විටමින් හා ඛනිජ ලවණ අඩංගුයි. එතකොට මෙතන අල වර්ග මොකටද අපි දාන්නේ? අල වර්ගවල එහෙනම් බහුලව තියෙන්නේ මොනවද? පිටි සහිතයිනේ නේද? පිෂ්ඨේනේ, කාබෝහයිඩ්‍රේට්. උත්තර තුන දීලා තියෙන්නේ ප්‍රෝටීන්, විටමින්, කාබෝහයිඩ්‍රේට්. අපි තෝරනවා මොකද උත්තරේ? කාබෝහයිඩ්‍රේට් කියන පිළිතුර. ඒ කියන්නේ ශක්තිජනක ආහාරයක් අල කියන්නේ. 27 වෙනි ප්‍රශ්නය. සංචාරක ආකර්ෂණයේ දිනා ගන්නා හුම්මානයේ පිහිටි පළාත වන්නේ. ඉතින් අපේ රටේ විවිධ දේවල් ගැන, විවිධ ස්වභාවික වස්තුන් ගැන, විවිධ ස්ථාන ගැන නේද, වෙහෙර විහාර ගැන ප්‍රශ්න අහනවනේ. අපේ රට ගැන අපි කතා කරපු පාඩම් වලදී මෙතන අහන්නේ සංචාරක ආකර්ෂණයේ දිනා ගන්නා හුම්මානයේ පිහිටි පළාත. මේක බලන්න ගියපු අයට නම් මතක් වෙනවා ඇති. අපි මෙන්න මේ පැත්තෙනේ ගියේ හුම්මානේ නරඹන්න. දකුණු පළාත, නැගෙනහිර පළාත, බස්නාහිර පළාත. ඔව්, දකුණු පළාතට තමයි හුම්මානේ අයිති වෙන්නේ. ඉතින් ওই විදිහට විවිධ පළාත්වල තියෙන විශේෂ ස්ථාන, ඒ වගේම තමා දියඇලි, ගංගා, කඳු, ඔන්න ඔය දේවල් ගැනත් අපේ මතකයේ තිබීම ඉතාම වැදගත්. ඔය ආශ්‍රයෙන් ප්‍රශ්න අහන්න ඉඩ තියෙන නිසා. හොඳයි, අපි යමු 29 වෙනි ප්‍රශ්නයට. ගල්වැලි ඉවත් කළ සහල් වෙළඳ පොළට පැමිණීමත් සමග ක්‍රමයෙන් භාවිතයෙන් නිවස්ව යන උපකරණේ වන්නේ. ඔන්න අපේ නිවසේ ඇතිවෙච්ච ලොකු වෙනස්කමක් නේද? ගල්වැලි ඉවත් කරපු හාල් වෙළඳ පොළට ඇවිත් තියෙනවනේ. ඉතින් එතකොට අපිට අවශ්‍ය නොවන උපකරණයක් තියෙනවා. ගල්වැලි තියෙන හාල් නම් අනිවාර්යයෙන්ම ගරලයි ගන්නෙ නේද? එතකොට හාල් ගරන්න අපිට ඕන වෙනවා මොකද්ද? හාල් ගරන්න ඕන වෙන්නේ ඔව්, කොරහ සහ නෑඹිලිය. එහෙමනම් මේ ගල්වැලි ඉවත් කරපු හාල් ආව නිසා වෙළඳ පොළට අපෙන් ටික ටික ඈත් උනේ. අපේ අම්මලා පාවිච්චියෙන් ඈත් කළේ මොකද්ද? මුට්ටිය නෑඹිලිය හිරමණය. මුට්ටිය නම් උයන්න ගන්නවනේ, හිරමණය පොල් ගන්න ගන්නවනේ. එහෙනම් මේ අයින් උනේ නෑඹිලිය. මොකද හාල් ගැරීමේ අවශ්‍යතාවයක් නැති වුණ නිසා. අවසාන ප්‍රශ්නය. වැවක දැකිය හැකි කොටසක් නොවේ. වැවක දැකිය හැකි කොටසක් නොවේ. අපේ අතීත විශිෂ්ට කලා විශිෂ්ට නිර්මාණයක් නැතිතේ රජවරුන් කරපු වැව කියන්නේ නේද? මේ වැව සෑම වැවක්ම කොටස් අනිවාර්ය කොටස් කිහිපයකින් සමන්විතයි. ඉතින් මෙතන මේ දීලා තියෙන ප්‍රශ්නේ අපිට උත්තර තුනක් දෙනවා. දැකිය හැකි කොටස නොවන්නේ මොකක්ද කියලා. ඕවිත රළපනාව තාවල්ල. ඕවිත රළපනාව තාවල්ල. ඔයි සොරවුව, පිටවාන, ඇතුළුවාන, ඔවගේ විවිධ කොටස් රැවේ තියෙනවනේ. ඉතින් දුවේ පුතේ මෙතන රළපනාව කියන්නේ සලපනාව කියලාත් අපි කියනවා. වැවේ බැම්ම ආරක්ෂාවට අතුරලා තියෙන ගල් තට්ටුවක් තමයි මේ රළපනාව නැත්නම් සලපනාව කියන්නේ. වැව් තාවුල්ල. වැව් තාවුල්ල කියලා වැවේ එක් ප්‍රදේශයක් අපි නම් කරන. හැබැයි ඕවිත තියෙන්නේ වැවේ නෙමෙයි. නේද? ඔය වෙල් ඕවිත කියලා අපි එහෙම සඳහන් කරන්නේ. එතකොට එහෙනම් වැවක දැකිය හැකි කොටසක් නොවන්නේ ඕවිත කියන එක. හොඳයි. ඔන්න මම මේ ලැබිච්ච අවස්ථාවේදී අපේ කුංචි දුල පුතාලත් එක්ක මේ අද දවසේ පාඩමේදී ප්‍රශ්න 30ක් සාකච්ඡා කරා. ඉතින් මේ ප්‍රශ්න 30ේදී අපි මීට කලින් කතා කරපු පාඩම් වල විවිධ කොටස් ආවරණය වුණා. මම හිතනවා ප්‍රයෝජනවත් වෙන්න ඇති ඒ දැනුම අලුත් කරගන්න මේ දීලා තියෙන ප්‍රශ්න වලට නිවැරදි පිළිතුර තෝරගන්න අපි මේ අද ඔයගලන්ට ගෙනාව පාඩම. ඉතින් පටන් උනේ පරිසරයේ ප්‍රශ්න 30ට ඔයගලා අනිවාර්යයෙන්ම ලකුණු 30 ලබා ගන්න. මොකද අපි නොදන්න දේවල් එන්නේ නැහැ. උත්තර 3යි දීලා තියෙන්නේ. එකක් අනිවාර්යෙන් නිවැරදි තෝරා ගැනීම පහසුයි. ගොඩක් වෙලාවට ප්‍රශ්නේ දෙතුන් වතාවක් කියවලා මුලින් බලන්න ඉක්මනින්ම පිළිතුර හිතට එන්නේ නැත්නම් ඉවත් කරන්න පුළුවන් පිළිතුර මොනවද කියලා. ඉවත් කරන්න පුළුවන් දේවල් ඉවත් කරාම සමහර විට අපිට නොදන්න දෙයකට උනත් ප්‍රශ්නෙන් අහන පිළිතුර ලබා දෙන්න පුළුවන්. එහෙනම් පුංචි දුල පුතාලට මම හිතනවා අද දවසේ මේ සාකච්ඡා කරපු දේවල් වැදගත් වෙන්න ඇති කියලා. තවත් ඔයගොල්ලෝ මේ විදිහට ප්‍රශ්න පත්‍ර හොයාගෙන පරිසරයේ ප්‍රශ්න වලට වගේම අනිත් ප්‍රශ්න වලටත් පිළිතුරු ලියන්න. ඉතින් ජනවාරි 22 වෙනිදා ඔයගොල්ලෝ ගිහිලා මුණ දෙන මේ විභාගය අපේ පුංචි පැටවුන්ට විශිෂ්ට ජයක්පත් කරගන්න බොහොම ශක්තිමත්, ධෛර්යමත්, සතුටින් ගිහිල්ලා මුණ දෙන්න කියන එකත් මම ඉල්ලනවා. ඒ වගේම අපේ දුල පුතාලට අපි ආශිර්වාද කරනවා. එහෙනම් අද දවසේ ඌව ගුරු ගෙදරේ පරිසරයේ පාඩමෙන් මම සමුගන්නයි මේ සූදානම් වෙන්නේ. අද ඔබලන්ට මේ පාඩම අරගෙන ආව ඔබේ ආදරණීය ගුරුතුමිය මම චන්ද්‍රිකා අමරතුංග.
ආදරණීය දුවේ පුතේ, අද ශිෂ්‍යත්වය පරිසරයේ පාඩම එක්ක ඌවේ ගුරු ගෙදරින් ඔබ හමු වුණේ බණ්ඩාරනිල ශාන්ත ජෝසප් විද්‍යාලයේ චන්ද්‍රිකා උදයන්ති අමරතුංග ගුරුමෑණියන්. අපි තවත් පාඩමකින් හමු වෙමු.